අවෙන් ප්‍රශ්නේ දැන් මතක ශක්තිය දියුණු කරගන්නේ කොහොමද කියලා අහනවා. මේකට ගැළපෙන ප්‍රශ්නයක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේදී එක්තරා වේදේ දන්න බ්‍රාහ්මණේ බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා. ස්වාමීන් වහන්සේ සමහර දවස් තියෙනවා. මට හොඳට මතක තියෙන වන්තම. මම මේ වේද කටයුතු කරන්න ගියහම මට මතක ඇති වෙනවා. කල්පනා කළා වෙනවා මතක් කරන් මතක් වෙන්නේ. සමහර දවස් හොඳට මතකයි. මෙහෙම එකක් තියෙනවා මොකද මේකට හේතුව කියලා. බවුණ කාම ඡන්දේ නැමැති එකම දහමක් ලැබුණොත් හිතක මතක තිබිච්ච තමතක වෙනවා. අමතක කියවා මතක් කරනවා කියන එක ගැන කියන්න දෙයක්. කොහොමද වෙන්නේ? ව්‍යාපාදී නැමැති එකම නිවරණේ වතුනොත් යම් හිතක මතක තිබිච්ච තමතක වෙනවා. අමතක තිබිච්ච මතක් කියව ගැන කියන්න දෙයක් නැහැ. හීන විද්‍යේ නැවති නිවර්ණේ යම් හිතක වතුන මතක තිබිච්ච අමතක වෙනවා. අමතකව මතක් කරනවා ගැන කතා කරන්න දෙයක් නැහැ. උද්දච්ච කුක්කුච්ච නැවති නිවර්ණේ වතුන මතක තිබිච්චත් අමතක වෙනවා. අමතක වෙච්ච මතක් කිරීම ගැන කතා කරන්න දෙයක් තියෙනවා. විදිකිච්ඡා නිවර්ණේ වතුනොත් මතක තිබිච්චත් අමතක වෙනවා. අමතක වෙච්ච මතක් වෙනවා කියන එක කතා කරන්න දෙයක් නෙමෙයි. මෙන්න මේ නිවර්ණ පහ යම් කෙනෙකුට නැත්නම් එයාට මතක තිබිච්චත් මතකයි අමතක වෙච්චත් මතකයි ඉතින් වැළු නැති දහම දෙයින් පටන් ගන්නවා. ඉතින් උහ හදාලා නැති විදිහ වැඩේ ඉඳ පටන් ගන්නවා. අන කුබ්බේ අනනුසු දේසු ධම්මේ සක්කොමද පාරිකින් දැදේනවා. පෙර නොයසු විදු ධම්ම කිදී. ඇත පහල වෙනවා ඥානිය පහල වෙනවා ප්‍රඥා විද්‍යාව ආලෝකේ පහල වෙනවා. මෙන්න මේ තත්ත්වයට පත් වෙනවා. මෙන්න මේ මාධ්‍යයෙන් තමයි අපි දුක්ඛාරිය සත්‍ය දැනගන්නේ. අපි මේක දකින්නේ නැහැ ඉතින්. මේ බාහිර ලෝකේ කවුරුත් දකින්න දුක විතරයි දකින්නේ. නමුත් මේ ජීවර්ණ පහ දුදු වෙලා ගිය මානසිකත්වයේ සුද්ධ මානසිකත්වයේ තමයි. ඊටාම සියුම්තම වැටහිලා. එච්චර කල නොවැටහිච්ච යථාර්ථය වැටහිලා. දුකක් සැපයි කියලා අරගෙන හිටියා. ඒක භයානකත්වයේ දකින්නේ එතකොට. සුදුසුදු නැද්ද කියලා දකින්නේ එතකොට. හොඳ නරක තේරෙන්නේ එතකොට. ඒ වගේම කළ යුතු නොකළ යුතු තේරෙන්නේ එතකොට. මනසින් දැරිය යුතු නොදැරිය යුතු තේරෙන්නේ එතකොට. මෙන්න මේකේ මේකේදී තේරුම් ගන්න ඕනේ. එහෙනම් කාම ඡන්දේ නැමැති මේ නීවරණය මොකද්ද? ඉතල වචන පහ කිව්වට අපි ඒක කියපෙන්නේ තෝරා ගන්න. මොකද කාම ඡන්දේ කියන්නේ? දැන් මේවා අපි දකින්න ඕනේ. යම් කිසි පුද්ගලයෙකුට කාම වස්තු මුල් කරගෙන කාම වස්තු නැ වස්තු කාම ක්ලේශ කාම කියන දෙකක් තියෙනවා. ආගේ සීමාව ඉක්මවා ඇగిලා આવොත් යම් කෙනෙකුට ඒ වගේ මන වඩන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේවා පිළිබඳව සීමාව ඉක්මවා බැඳීමක් නැදුණු ඒ පුද්ගලයන් තමන් කළ කීර්තිය මොකද කියලා නිච්චි නැතු වෙනවා. ඒ බැඳිච්ච දේ පසුපස යන්න ඒ භුක්ති විඳින්න එහි ආස්වාද විඳින්න හිත පළවෙනි දින ඉතන ගන්න ගතගාම හිතට හොඳ ලල්ක තේරෙන්නේ නැත් නේ ලැජ්ජාව තේරෙන්නේ නැත් නේ සැලෙයිද නොකලෙයිද තේරෙන්නේ නැහැ. මොන අයුක්තියක් මොන අසාධාරණයක් කරලා හරි කවන්නේ මගේ ආස්වාදයේ විඳී. ඒකම කරගත යුතුයි. මෙන්න මේ ත්‍ද්දේට මානසිකත්වයේ පහද වැටෙනවා. ඡය අන්ධ වෙනවා. හිත අන්ධ වුණා. හිත අන්ධ වෙලා ගියා වුණාගේ ඡන්ද වුණා. කාමයේ මුල් කරගෙන අපේක සිද්ධුනේ කාම ඡන්ද වුණා. අන්න කාම නිසා හිතක් අන්ධ වෙන හැටි දකින්න ඕනේ. ඒතර කාම ඡන්දය හොයාගන්නයි. ඉත්‍ත්‍යක් පුරුෂයෙක් නිසා පුරුෂයෙක් ඉත්‍ත්‍යක් නිසා මේක කාමිය විතරයි ඔතන තියෙන්නේ. මලවදන් රූපය දැකලා යම් කිසි කෙනෙකුට ඒ රූපකාමයේ මුල් කරගෙන හිත අන්ධ වෙන්න පුළුවන්. මල් ගස් වලට හරිය ආසා කරන කෙනෙක් ප්‍රිය කරන විදිහේ කෙනෙක් අද දුර්ලභ జాතියේ මල් ගහ කාගේ හරි වත්තක තියෙනවා දැක්කෝ. ඒක දැක්ක ගාමේ ලක්ෂණ වදි වෙලා. ඒක මාසතු කරගන්න යත්නා කියන හැඟීමක් එන. ඔහුට නොවේවා මට වේවා කියන අදහසකුත් එනවා. ඊට පස්සේ ඊළඟේ දූෂ්‍ය මානසිකත්වයේ ගොඩනගෙනා මේ මොහොතේ. මේක හොරකම් කරගෙන හරි යන්න ඕන. ගෙදර කවුරුවත් ඉන්නවද නැහැ ගේනන් දොර වහන. කවුරුවත් නැති වෙලාවක නිකන් මෙතෙන්ටලා ඉන්න ඕනේ පොඩ්ඩක් එහා මෙහා යන්නට බැලන කොරේම ගලවගෙන යනවා. දැන් සිටිවිලි වැළඳ දෙනවා ඇතුළේ. දැන් අනුන්ට හිංගි කරන හිංසා කරන අඩුපාඩුවක් කරන මානසිකත්වයක් ව්‍යාපාද වාසිනු බල නැති. කාමච්ඡන්දිය මුල් කරගෙන. ඒකත් කාමච්ඡන්දිය. ඇත්ත නැත්ත අමතක වුණා. පොරකම අසාධාරණ නැද්ද කියන එකත් අමතක වුණා. පෙරේතු නැකලෙද්ද කියන අදහසත් අමතක වුණා. මොකෙන්ද අමතකුනේ? අර මල් ගහ හරි වටිනා මේක මට එන්න අනිකට නෝරන කොච්චර හොඳ. කොහොම හරි මම හසු කරගත්තේ. ඔන දැඩි අදිත්‍යානයක් ඇති වුණා කාමයේ මුල් කරගෙන. රූපකාම ඒකත් ඒ විදිහයි. ශබ්දකාමයක් ඒ වගේ. මෙහිදී නද දෙන්නා වූ නලාවක් හෝ සංගීත භාණ්ඩයක් හෝ යන්ත්‍රයක තියනවා දැක්කෝ. ඕක හොරගම් කරගෙන යන්න ඕන කියලා හිතක් ආව නම් කල්පනා නෑ. ඇයි එහෙම හිතක් ආවේ? මේ නාදීද මම හරි කැමති. ඒක මා හසු කරගන්න ඕන කියලා අදහසක් ආවා ඒ නිසා. ඊ අදහසේ ගැඹුරුකම කොච්චරද කියනවා. මම හොරකමනක් වෙනකොනවා. මං කොල්ලේටත් වෙනකොනවා. ඉංගි හිංසා කරලා හරි ගන්න පොළඹවනවා. කවටිකමෙන් හවට්ටලා ගන්න පොළඹවනවා. ඒවද වාර්ෂිකත්වයක් කැට වාර්ෂිකත්වයක් මට ඇති කරන්නේ මේ ඡන්දේ. මොකද්ද? මේ සත්ව රාගය. අනිත් ශබ්ද රාගයෙන් කාම ඡන්දියක් ගොඩ නැගෙන්නේ. සුවදක් තියෙනවා. සුවදල ප්‍රිය කරන කෙනෙක්. ඊටාම සුවඳ බල් වර්ගයක් දැකලා. ඒකේ සුවඳ දැනුනොත් එහෙම. හරිම සුවඳයි. මේ જાතියේ පළයක් මොහු විල්වර දෙනෙත් නෑ. කොහොමරි මේක ගලවගෙන යන්න ඕනේ. ඔය මල් ගහ මුල් කරගෙනත් ගන්ධ කාමයේ මුල් කරගෙන කාමච්ඡන් දින ගිහද පුළුවන්. යම් කිසි සෙන්ට් එකක් තියෙන පුළුවන් කාගේ හරි යාළුවෙක්ගේ හරි හිතෝ දෙක හරි තියෙන පුළුවන්. මේක ගාගෙන අපු සෙන්ට් එකේ දුවන. තියෙන දෙන කියන්නේ නැහැ ඒ කියනවා. දෙවලා කරන්නම්කො කියලා ඕක හොරගම් කරගෙන යන්න හිතනවා. එතන ගන්ධය මුල් කරගත්ත ගන්ධ කාමයේ මුල් කරගත්ත කාමච්ඡන් දියක් නේද තමයි දෝෂයක් වෙන්නේ. අනේ හිත අන්ධ කරගොහ හැටි. ඒ අන්ත කරගොහා ඡන්ද වූ. ඊට පස්සේ හිතක තලසුරාවක් වැඩුණා. ආවර්ණයක් වැඩුණා. ඇත්ත නැත්ත ඉක්ම ගියා. හොඳ නරක බලලා හිතා කටයුතු කිරීම ඉක්ම ගියා. යුක්ති අයුක්ති සාධාරණත්වය අසාධාරණත්වය මේ ඔක්කොගේම යථාර්ථය ඉක්ම ගියා. ඉක්ම ගිය ගාම හිත අන්ද වෙලා. මෙන්න මේක රස පිළිබඳව ස්පර්ශය පිළිබඳව ඔය ඔක්කොම හමුනා. පංචකාමයන් පිළිබඳව ඔය ආකාරයෙන් අධික කාමයේ මුල් කරගෙන මුලාසහගත නුනුවලින් මෙනෙහි කිරීම හේතු කොටගෙන ඒ කාම ඡන්දිය නැගෙනවා. එහෙනම් මේ භාවනාවක් කරන කෙනෙක් හෝ ආර්ය මාර්ගය පූර්ණිය කෙනෙක් කරන කෙනෙක් තමගේ හිත ආර්ය මාර්ගයට අවතීර්ණ කරගන්න අවශ්‍ය නැහැ. සුද්ධ කරගෙන මේ මගේ යන්න අවශ්‍ය නැහැ. කාම ඡන්දිය දැනගනි. කාම ඡන්දයේ හේතුව දැනගනි. කාම ඡන්ද නිරෝධය දැනගනි. කාම ඡන්ද නිරෝධ මාර්ගය දැනගනි කියන මේ හතර දැනගන්න ඕන කියලා පෙන්නනවා. මෙන්න භාවනාවක් වැඩින්නේ අජානීය භාවනාව කරන්න කිව්ව ඔන්න ඔය ක්‍රමය. අජානීය භාවනා කරන කෙනා අරමුණක් අල්ලාගෙන ඒකේ හැවි හැවි ඉන්නේ. පඩවි අරමුණ පඩවි සංඥාවේ හිට විතර පඩවි එකේ ඉන්න කෙනෙකුත් නෙමෙයි. ජල සංඥාවේ හිට පිටවගෙන ආපෝ කියලා කර්මස්ථාන වඩන කෙනෙකුත් නෙමෙයි. ගිනි සංඥාවේ හිට පිටවගෙන තේජෝ කියලා කර්මස්ථාන වඩන කෙනෙකුත් නෙමෙයි. වායු සංඥාවේ හිට පිටවගෙන වායෝ කියලා කර්මස්ථාන වඩන කෙනෙකුත් නෙමෙයි. නීල පීත ලෝහිත ආදී යම්කිසි ආකාරයක වර්ණයක් මුල් කරගෙන වර්ණී සීකර වර්ණ සංඥාව හිත පිළිබඳ කල්මස්ථානයක් වර්ණ කෙනෙකුත් නෙමෙයි. කාගේවත් අහකට ක්‍රමයක් අල්ලගෙන වාක්‍යයක් අල්ලගෙන වර්ණ කෙනෙකුත් නෙමෙයි. මේක පොතක තිබුණ අහවල් දෙන්න තිබුණා කියලා අරගෙන වර්ණ කෙනෙකුත් නෙමෙයි. එහෙම එකක්වත් ඉතර නැහැ. නමුත් අජානීයදී ආයිතිය සවාදීය පූර්ණ කරගන්නා නිරායාසයි. එහෙම වළන්නේ නැතුව කොහොමද සමාධිය පූර්ණ කරගන්නේ කියලා අතලා විසුණු වහන්සේලා බුදුන් වහන්සේන් අහනකොට බුදුරණහන්ති දේශනා කරනවා අජානීය ධායිතිය පළමුවම සමාගයේ හිත දූෂ්‍ය කරන කාරණා පහ දැනගන්න. කාමච්ඡන්දිය දැනගන්න. ඒ කාමච්ඡන්දිය කියන්නේ මොකක්ද කියලා දැනගන්න. කාමච්ඡන්දියේ හේතුව දැනගන්න. අනේ හේතුව තමයි ඒකෙහි නුනුවණින් මෙනෙහි කරලා ගත්ත දැඩි අවිද්‍යාවේ නිගමනයි. අවිද්‍යාව නිසා තමයි මේ කාමච්ඡන්දියේ හේතු වෙච්ච මුල උනේ. හිත අන්ධ වෙන්න දූෂ්‍ය වෙන්න මුල්ලු නැහැ. ඒ නිසා ගත්ත තීරණේ තමයි හරි වටිනවා. අතීවිත වටිනවා. මෙන්න මේ වටිනාකම අවිද්‍යාවෙන් ගත්ත නිසා තමයි නුනුවරින් මෙනෙහි කරුණා වටිනාදයක් වටිනවයි කියලා මෙනෙහි කරනවා. ගත්ත මුලා අදහස මුල් කරගෙන තමයි ආරම්භ කළේ. මෙන්න කාමච්ඡන්දයේ හේතු. කාමච්ඡන්දය නිරෝධ කරන්න නම් මොකද කරන්න ඕන? නොවටිනාදයක් වටිනවයි කියලා මම හිතාගෙන ඉන්නේ. කොහොමද ඒක නොවටින්නේ? ඇයි නොවටින්න හේතුව මොකද්ද? ඒක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා බලන්න පුරුදු වෙන්න ඕනේ. අනිත්‍ය දෙයක් කොහොමද වටින්නේ? අනිත්‍ය දෙයක් තුළින් ගෙනත් දෙන්නේ දුකම නම් දුක් දෙන දෙයක් කොහොමද වටින්නේ? සාරත්‍යයක් නොදී දුකදී කෙලවර කරන දෙයක් නම් සාරයි කියලා ගන්න ආස්තවක් කියලා ගන්න වටිනවා. හරවක් කියලා ගන්න වටිනවා. ඇත්ත මොකක්ද? නා නීච සුඛාත්ම නෙමෙයි යථාර්ථේ අනිච්ච දුකනත්. එනම් අපි හිත වැලකට ආස්වාදී හිත වැලකටදී නිච්ච දෙයද අනිච්ච දෙයද දුක්ඛ දෙයද සුඛ දෙයද අනාත්ම දෙයද අත්ත දෙයද කියලා. ওই ක්‍රමයෙන් බලන්න පුරුදු වෙන්නේ විමර්ශනය කරනවා. මෙන්න මෙහෙම කරනකොට කියන්නේ මෙහෙම කරපුවාම තමයි වටිනවයි කියන මුලාව අත්හැරලා හිතන නොවටිනවයි කියන යථාර්ථය මතුවේ. නොවටිනා දෙයකට නිදි මේ ආශා කරන්නේ. වටිනවා කියලා හිතාගෙන මුලාව නිසා නේද කියලා. ඔන්න ඔය ධර්ම මාර්ගය අනුගමනය කරනකොට කාමච්ඡන්ද නිරෝධී කුච්චර වටිනවාද කියලා දකින්නවා. මුලා කියලා මානසිකත්වයෙන් මිදෙනවා. විවුර්ත බවටපත් වෙනවා. මනස තීක්ෂණ වෙනවා. ඥානීය මුදුන්පත් වෙනවා. සතිය මුදුන්පත් වෙනවා. ලෝකේ ඇලි ගලී වාසය කරන යන්ත්‍ර වාග්ය නම් අනිශ්චිතෝ විහෙරති. ඒකෙන් නිස්සලෙන් කරව වාසය කරනවා. ලෝකේ ආත්මාදි වශයෙන් අල්ලගෙන මුලාවත් දේවල් නැදකින්චි ලෝකේ උපාදීය. ලෝකේ ආත්මාදි වශයෙන් ගැනීමෙන් වෙංගලා යන. හිද්දියා ගන්නෙ නෑ. මේ විදිහට කායන උපස්සනා වෙන්න ඒවා අපි බික්කෝ බික්කෝ කායේ කායන උපස්සේ විහෙරති. මේ විදිහට කායන උපස්සනා බික්කෝ වලල්ල පුළුවන්. බික්කෝ කියලා කිව්වහම බික්කෝ බික්කෙනින් පාසු පාසිය යගෙන ලෝක සම්මතිය කියලා. ආර්ය මාර්ගය වලාගෙන යන මේ භවයේ දැකලා භවයේ කුණ දැකලා ඉක්ම යන යම් කෙනෙක් කටයුතු කරනවා. එයා තමයි බික්කෝ. භවයේ මහ කුණා කියා දැකලා මේක ඉක්ම යන්න ඕන. භවයේ ක්ෂය කියලා දමන්න ඕන කියලා අදහසක් ගත්තා. ඒ අදහස කටයුතු කරන යා බික්කෝත්වයේ තුලයි යන්නේ. යටයි බික්කෝ කියන වචනේ ගැලපෙන්නේ. අන්නේ දෙන්න යනකොට මෙන් කායන වස්සනාමි බික්ෂු වාසය කරන ගොල් හිටුනේ. ඔක කායන වස්සනාවක් වෙනවා. අන කාමච්ඡන්දේ දැක්ක කාමච්ඡන්දේ හේතු දැක්ක කාමච්ඡන්ද නිරෝධේ සාහනේ දැක්කා. නිරෝධේ මාර්ගය මොකද්ද? නිත්‍යයි සුඛයි ආත්මයි කියන අවිද්‍යාවේ මුලා දෘෂ්ටිය හිතා ඉන්නේ දේ ඇත්ත බලන් දොල අනිත්‍යයි දුක්ඛයි නැත් දැකින යථාර්ථය. ඒ විද්‍යාත්මක මාධ්‍ය තුමින් බලන් දොල. මෙහෙම බලාගෙන යනකොට දකින්නවා කාමච්ඡන්දේ නිදීයමේ අවස්ථාව ලැබුණා. දැන් ව්‍යාපාදී දකින්නවා. මොකද්ද ව්‍යාපාදී දා? ඔය කාමච්ඡන්දයේ මුල් වෙලා ඒකෙන් ගලාවිච්ච මානසිකත්වයමයි ව්‍යාපාදයේ මුල බිඳුව. ඇලීමක් යම් දැනක ඇලෙන්න දෙයක් වටිනා දෙයක් ඔහුට නොතිබුණා. ඔහුට ගැටීමල මුල පුරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ගැටීමල මුල පුරන්න ඇලීමට හේතුවක් තියෙනවා. ඒකට විරුද්ධතාවයක් වෙනකොට තමයි ඔහුට ගැටීමට හේතු සාධක නැගෙන්නේ. එහෙනම් ව්‍යාපාදයේ ස්වභාවය මොකද්ද? තමාගේ මානසිකත්වයේ දූෂ්‍ය බවට පත් කරනවා. ඒ වගේම අනුත හිංගි හිංසාවක් බවට පත් වෙනවා. තමාක තවල වෙන අනුත්ත තවල වෙන දූෂිතාවිය හොඳයි කියලා හිතන් පිළි අරගෙන ඒක වලදක් නැහැ කියලා පිළි අරගෙන ඒකට මුලාවටපත් වෙලා මෙන්න මේ ආකාරයේ වැරසීමකටපත් වෙච්ච වැලපිලගේ ඉද්දත් ව්‍යාපාදයට වැටෙනවා. ව්‍යාපාද කියන්නේ මොකද්ද? වේ කියන්නේ වැය වීම. විනාශයටපත් වීම. පාදී කියන්නේ වැද. යම් කිසි කෙනෙක් විනාශයට යන පැත්තට යන්නේ යන්නේ යමකින්ද? ඒක ව්‍යාපාදය. තරහ තරහ කිව්වට හරියන්නේ නැහැ. වේවෙන්නේ පැත්තර කිනා ව්‍යාපාද. පාදී කියන්නේ බෙදස නැන්නා ඒ පැත්ත. වේ කියන්නේ වැය වීම. මොකද වැය? අය මොකද්ද? ආර්ය මාර්ගයේ අය. නිවන පැත්ත. වැය මොකද්ද? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයල පත් වෙන අනාථ වර්ණ කරන පැත්තක් ඇත්නම් වැය. දුක්ඛිත පැත්තක් ඇත්නම් වැය. අනිත් දුක්ඛිතත් වේදී අදදමන සතලපා පැත්තට අදදමන යම්කිසි පැත්තකට ඒ බෙදස යොමු වුණා. ඔහු ඉන්නේ ව්‍යාපාදී. ව්‍යාපාදී දැනගනි ව්‍යාපාදයේ හේතුව දැනගන්න. ඒකයි හේතුව කොහොමද දකින්න ඕනේ? එහෙම වෙන්න හේතුව මොකද්ද? අය පැත්තේ වටිනාකම දකින්න හැකියාවක් නැහැ. කාමච්ඡන්දේ වැහිලා. කාමච්ඡන්දේ වැහුණහම කාමියෝ තමා සතු කර ගැනීමට මම කරගන්න මගේ කරගන්න මුලාසහගත විකෘති ආකාරයෙන් කෝ උත්සාහ කරනවා. සමාන දැනුවත්කම සිද්ධ වෙන්නේ අන්ධ බවට පත් වෙනවා. අන්නර නීවරණයට පත් වෙලා ඉන අර ආකාරයේ විනාශ වෙලා යනවා. වැයට පත් වෙනවා. මෙල ව්‍යාපාදයයි ව්‍යාපාදයට හේතුව. ව්‍යාපාදේ නැති කරගන්න නම් මොකද කරන්න ඕනි? නිකන් නැති කරලා මම ව්‍යාපාද කරන්නේ නැහැ, වෛර කරන්නේ නැහැ කියන කීයද නැති වෙන්නේ නැහැ. ඒක අතීතයකට අමුල ගහනවා වගේ අදහසක්. වැඩි දෙය ඇරෙන්නේ නැහැ. ව්‍යාපාදේ නිරෝධ කරන්න ඕන නම් ව්‍යාපාදේ ආදීනව දකින්න ඕන. ව්‍යාපාදේ නිසා වෙන්නේ මොකද්ද? ඒකේ ස්වභාවය මොකද්ද? මම කාට හෝ කෙනෙක් කරන්න හදුවත් ව්‍යාපාදේ ඇතුළු කළොත් ධර්මතාවය විතරේ වැඩ කරන්නේ නැහැ. ධර්මතාවයේ ප්‍රතිඵලය මට එනවා. ලෝකයන් හොර කරලා මම හවත්තන්න පුළුවන් වංචා කරන්න පුළුවන්. ලෝකෙට වංචාවක් කෙරුවට මගේ හිත ධර්මයට වංචා කරලා හංගන්න බෑ. පාප ධර්මයක් ඇතුළු කළොත් පාපේ විපාකේ හේතුයි ඵලෙ මට එනවා. හේතු යම් හේද මට ලැබෙන ඵලය ඒකයි. කාට සුද්ධ වෙලා හිටියද වැඩක් නැහැ. අනුන්ට සුදාන වෙලා හිටියද වැඩක් නැහැ. තවාතුරු තියෙන හේතු දූෂ්‍ය නම් ඵලයේ දූෂ්‍ය එකක් හවන්න හම්බෙන්නේ මුක්ති දිට වෙන්නේ. ඒ විලාසෙදි හවත්තන්න බෑ කවුරුවත්. මෙන්න මේක දකින්න. නැ ව්‍යාපාරී කියන එකම දූෂ්‍යයි. දූෂ්‍ය හේතුවේ ඵලයේ දූෂ්‍ය ඵලයක්මයි. සතර පාදකමේ උප්පත්ති පැත්තේ පහත් පැත්තේ දානවා මිසක්. කවදාවත් මම කොච්චර බුදු වැල වැල හිටියා කිව්වා. ඒ ක්‍රියාවේ දිනන්න බැවෙනා මේතර මේ යම් ඵලයක් යම් හේතුවකින්ද නැගෙන්නේ. මේ හේතුව ටික නිකන් ඒ ඵලෙින් මිදෙන්න බෑ. ඒකට වෙනේවා කිරුවර හරියන්නේ නැහැ. ඒක හේතුව වෙන හේතුව බින්දු. ඒතර ඒ ඵලෙ නැති වෙනවා. නෑ වෛර කරන බුද්ධිලේ වෛර කරන්න හේතුව දැකලා ඒකත් අරින් නැතුව. උදේ නැහැරනම් බුදුන් බුදුවල හිටියත් එයාගේ වැඩේ කරෙන්නේ නැහැ. බුදුන් පිළිමේ ලැබෙන එක දෙයක් නම් අර ලැබිලා තියෙන ඵලෙ ඒකේ ඵලෙ නෙමෙයි. තව හේතුවක ඵලෙ. ඒ හේතුව හොයා ඒ හේතු නිරෝධ කළොත් ඒ ඵලෙ නිරෝධයි. හේතු පරිච්ඡ සම්බූතං හේතු බංගා නිරුද්ධ. හිට වෙන්නේ එහෙම. නෑ ව්‍යාපාදී නැගින මොන හේතුවකින්ද කියලා බලන්න. ඒ හේතුව තේරුම් ගන්න ඥානීය ප්‍රඥාවෙන් තේරුම් ගන්න ඒක නිරෝධ කළොත් ඔහු ව්‍යාපාදී නිරෝධ කරගත්තා. ව්‍යාපාදී නිරෝධ වුණොත් ඔහුට වය වෙන දෙයක් නෑ. ඔහුට සතරපා උප්පත්තියේ රැඳගෙන යන මහා දුෂ්ටතාවය ඉවරයි. මලනි කොහො ඉවරයි. සුද්ධ බවට පත් වෙනවා. කෑදුරු බවට පත් වෙනවා. මේක අතිසුද්ධ බවට පත් වෙන සුද්ධ වෙනවා. අන්න ඒක දැකලා. ඒකට කියන වාග්ය මොකද්ද? අර මුලින් පටන් ගත්ත වාග්ය. නිත්‍යයි සුඛයි ආත්මයි කියන මුලා දෘෂ්ටියෙන් තමයි පටන් ගත්ත වැඩ පිළිවෙල මේ ව්‍යාපාදයේ මුල වුනේ. ඒ නිසායි ඇලුම්. ඇලිච්ච දේට පහර වදින උඩයි ගැටුනේ. ඇලෙන්න දෙයක් තියෙනවා කියලා හිතුවින්දයි ගැටෙන්න හේතු වෙච්ච එක පහරක් වුනේ. එන ඇලෙන්න දෙයක් නැහැ කියලා දැනගත්ත කෙනාට ව්‍යාපාදයේ හේතුවක් වෙනවා ඒකත් නිදිලයක්. එන තීන විද්ද කියලා දෙකක් තියෙනවා. තීනයටපත් වෙනා විද්දේටපත් වෙනවා. කියලාද? කම්මැලිකමයි නිදිමතයි කියන වචනේ ඔකට භාවිතාවකක් තියෙනවා. දැට අටුව අපතල විග්‍රහ කරන්නේ කම්මැලිකම සහ නිදිමත කියන. නමුත් ඒ දෙකට ටිකක් ගැඹුරුයි. යහපත් ಗುಣ මාර්ගය දැකනන් ඒ ಗುಣ මාර්ගයට යොමු කරනකොට ඒ පුදුලා ඒ මාර්ගයට යන්නේ ඇකිලේ. බලහන දෙන ඉඳ කැමති නෑ කුමහලප කිව්වා දොලොස් දෙන ඉඳ කැමති. ධර්මයට යමු වෙන කැමති නෑ. චිත්‍රපටියක් පේනවා නම් ටීවී එකේ නාට්‍යයක් පේනවා නම් ඒක බලන්න කැමති. ඒකට නිදිමතක් නෑ කම්මැලි. දැන් ආරි මාර්ගයට වැසගෙන අලා තීන විද්ද කිව්වොත් එහෙම කම්මැලිකමයි නිදිමතයි කියලා ගත්තොත් අර චිත්‍රපටිය බලනකොට අර සුන්දර ලාමක අදහස් තියෙන ඒවලු කතා ක්‍රියා තියෙන දිහා බලුවොත් එයාට ඒ බලයි ඉඳි හිටින්නේ. ඇකිලෙන්න මැදින්. එයාට නිදිමත කුත් වෙනවා ඉතින්. වැලක් නෑ මොනකද මේ කිහිල් මල වැඩකට දෙයක්ද මේ කියන්නේ. කිසිම හරයක් නැති දෙයක් මලක් මෙතෙන් රැඳින් ඉඳ උනානේ. මොනවා කරන්නද මේ ගෑයිට කිව්වට අහන්නේ නෑ. කියලා ගෑ එක මිනිහා කියනවා. ඒක මේ මිනිහා කිව්වට අහන්නේ නෑ කියලා ගෑණි කියනවා. මොනවා කරන්නද පස්සෙන් ඇදගෙන ගියා. යයන් කියලා මාත් ඉතිං ආව මට නම් වැලක් නැහැ ඔය. එයාට කම්මැලි නිදිමතයි. ඒක තියෙන විද්දේ. මේ කම්මැලිකම නිදිමතයි තියෙන විද්දේ කිව්වොත් ඒකත් තියෙන විද්දේ. දැන් එකනේ බල කියන දිනක කිව්වොත් එකේ උඩ හරි ප්‍රබෝධයි. අනික කියලාට කම්මැලි නිදිමතයි. අර ධර්මයේ නපුරු වෙච්ච කෙනාට හරි ප්‍රබෝධයි. එයා හරි කැමති. යන් කියන්නේ ඉන්න බෑනු වැරැල් දකින්න නිදිමතයි. හරි කම්මැලි යන්. ඉවර නැද්ද වහලා එකෙනෙක් එහෙම කියේ. පොඩක් ඉන්නකො. අනික කෙනා එහෙම කියනවා. එක්කෙනෙකුට ඈනු කියලා නිදිමත. එක්කෙනෙකුට හරි ප්‍රබෝධයි. දැන් කම්මැලිකම නිදිමත කියන වචනේ කිව්වට බෑ වගේ. ඔය තීන විද්ද කියන වචනේ ගන්නෙ මොකද්ද කියලා විස්තර කරලා ගන්න ඕනේ. යම් යම් කෙනා කල්ලාගෙන තීන කරනවා කියලා කියනවා. යම් කිසි තැනකට වැඳිලා ඒ ස්ථානෙම මිදෙනවා නැත්නම් විදිලා අල්ලා ගන්නවා. එතනින් ගලවන්න ඕනේ. නම් මොනවද මේ ඇලෙන්නේ? පංචකාමී යම් තැනකද ඔතනයි ඇලෙන්නේ. නෑ බුදුදහමකට තියෙනවා ඇලීම. ඇලීම අහ කරන මාර්ගය බුදුදහම. ඇලෙන එකක් ඒතරම. නෑ බුදුදහම ගන්නේ ඇලින්දනේ. කුලූපංගෝ පිටේ ධම්මං දේසීසං නිත්තරණත්තා නෝගහනත්තා. මේ ධර්මයේ දිය තනා කරන්නේ ඒතර වෙන්නේ මිස අල්ලා ගන්න නෙමෙයි. නෑ ධර්මය අහන්නේ අල්ලා ගන්න බලාපොරොත්තුකින් නෙමෙයි. අත්තර යන බලාපොරොත්තු. නැ බල කියන එක න හොඳයි කියති අල්ලා ගැනීමකුත් හොඳ බල අහගත්තා නම් අහගත්ත එකේ කරා විදිහේ කරගන්න බලාපොරොත්තු වෙනා මිස අල්ලා ගන්න වටනා හිඳ ධර්මය හුවා නෙවෙයි. ඊතර වෙන්න සුසු නිසා ධර්මය හුවා කියන දේ ඉන්නවා. ඊතර වෙන්න සුසු නිසා වරුවට නැග ගන්න මිසක් ඔරුව හොඳ ඉඳ වරුවට නැග ගන්න නෙවෙයි. ඔරුව කොමා මෙන්න මේක යාට අර කියන තීන විද්ද කියන කොටස සම්බන්ධයක් වෙන්නේ නැහැ. නැ තීන විද්ද කියන වෙලාව පංචකාමී නැවති දේ නිත්‍ය සුඛ ආත්ම කියන දෘෂ්ටියෙන් අල්ලාගෙන බැඳුනහම ඔව් ඒක අත්හැරලා යන්න බෑ. ඒක ඉවත් වෙන්න බෑ. මේ අරමුණ කිරි ඇලි ඇලි ඉන්නවා. එතනම ඇරිලා ඉන්නකොට ඔහුල තීනයක් සහ මිද්දයක් එනවා. පංචකාමී අසාරා කියලා දැක්ක දවසක එහි ඇලීමක් තිබුණා නම් ඉන්දේ දෙක ඉවත් කළා. තීන මිද්ද ඉවරයි. ඉදාරිත නැළුවක් නැති නිසා මනස වද දෙන්නේ නැහැ. පංචකාම පස්සේ යනවා. ඒ ලෝකේ පස්සේ හඹා එනවා, ලෞකිකත්වයේ පස්සේ හඹා එනවා කියන එක තව විදිහෙන් කියනනම් පංචකාමී පස්සේ හඹා එනවා. පංචකාමී පස්සේ හඹා එන වැඩි කුලට හිත හිටලා ඉන්නේ නැහැ නම් තීන මිද්දේ නිදහස් වෙනවා. එතකොට මේක මොකද වෙන්නේ? අන්න මනස සුද්ධ වෙන සමාහාගයක්. අනික තමයි උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ. උදාහස් බවහා කුකුස කියලා තෝකට කියනවා. අලු ගොඩට ගලක් ගහවවා කියලා උපමා පින්නයි අලු ගොඩ පොත්තල විග්‍රහ කරන්නේ. අලු ගොඩට ගලක් ගහගාම හැමතැනම විසිරිල යනවා වගේ හිත විසිරිල යනවා කියලා. මේ විසිරෙන ස්වභාවය උද්දච්ච හැටියට පෙන්නේ. ඒකම හිත කහට ගැනිලා හිටිනවා. නිශ්චිත වෙලා යනවා. කුක්කුච්ච කියන එකත් ඒක ඇතුළේ ඉනවා කියලා පෙන්නේ. යම් කිසි පුද්ගලයෙකුට යම් දෙයක් මේ ලෝකේ වටිනවා කියන මේ පළවෙනි දෘෂ්ටියම තිබුණා නම් ඒ දෘෂ්ටිය තියෙන තාක් කල් ඔහුට ඒ අවස්ථාව එනකොට ඒ අවස්ථාවේ පහර වදිනකොට උදහස් බවක් ඇති වෙනවා නේද උඩඟු බවක් ඇති වෙනවා ඒ වගේ මේක පහර වදිනකොට ලැබෙනකොට උඩඟු බවක් ඇති වෙනවා ඒක පහර වදිනකොට ඔබ දෙන විශාල කැළවීමක් කුකුස් භාවයක් ඇති වෙනවා පහත් බවක් අතර ගිහිලා නම් මානසිකත්වයේ සුද්ධ බවින් ඉක්ම යනවා මෙන්න මේ කියන මනසේ ඇතිවෙනා වූ වික්ෂිප්ත භාවය ඒ වගේම කුකුත් භාවය සැක කුකුත් ඇති කරන බවක් ඇති කරනවා ඒකට මුළුනේ මොකද්ද නිත්‍ය වූ දුක වූ ආත්ම වූ දෙයක් තියෙනවා කියන දෘෂ්ටිය මුලින්ම ඔය කියනවා උද්දච්ච කුකුත් දෙන්නේ විසනක් නැතිද අනික දැන් විදිකිච්ඡා කියන විදිකිච්ඡා කියන්නේ සැකය කියලා ගත්තොත් අපි කෙටියෙන් ගත්තොත් එහෙම නියම අර්ථය ආවේ නැහැ මොකද සැකේ කියන්නේ කිව්වොත් ඒ ආගියත් මේ සෝවාන් ඵලයටපත් වෙනවා විදිකිච්ඡා දුරු වෙනවා කියන විදිකිච්ඡා කියන්නේ මොකක්ද අහපුවාම සැකේ බුද්ධ ආදී අටවන සැකේ කියලා තමයි විග්‍රහ කරන්නේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපුවා බුදුරජාණන් වහන්සේ කරේ සැකත් නැහැ උන්වහන්සේගේ ධර්මයේ කරේ සැකත් නැහැ සෝවාන් පුද්ගලයාට කියලා කියනවා දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා එදා මහානාම සාක්‍ය කුමාරය සෝවාන් වෙලා හිටියා. සෝවාන් වෙලා හිටෝ මහානාම සාක්‍ය කුමාරයා බුදුරජාණන් වහන්සේ ඇතුළේ ඉඳලා හිටලා යනකොට හරි චිත්ත ප්‍රසාදේ යන්නේ. එතනින් ගිහිලා හිටන් අන්තපුරවලට යනකොට ඒ වගේම බාහිර කලපිලට යනකොට එයාගේ රැකී රස්සාවල් බාර දීලා තියෙන සගවලට යනකොට ඒගොල්ලෝ කරන කියන දේවල් වල වැරදි දැක්කහම ඒගොල්ලෝ කෙරෙහි ඇති කරගන්නා වූ බයින හැටි ඒගොල්ලන්ට කරන හිංගි හිංසා දඬුවා ඔය ආදිවාසී මතු වෙනකොට එයාට හිතෙනවා මේ වගේ වෙලාවක මම මැරුණොත් එහම අපායයි. මෙහෙම සැකයක් ආවා. බුදුරජාණන් වහන්සේලාට කියනවා ස්වාමීනි ඔබ වහන්සේලාගේ ඉන්නකොට මේ දින චිත්ත ප්‍රහාදේ මම මෙතනින් ගියාට පස්සේ නෑ. කලපිල්ල ගියාට පස්සේ මගේ ව්‍යාපාර කරන ස්ථාන වලට ගියාට පස්සේ ඒ වගේ පුද්ගලයෙක් ඉදින් අනුපාඩු දැකලා මම මානසිකත්වයෙන් නිවැරදි දොස් කියන හැටි මට ඇති වෙන තරහ ගැති ස්වභාවය ඇති වෙනකොට මට හිතෙනවා එහෙම මොකටද මලුත් නම් අපාගත වෙයි කියලා. සැකයක් තිබුණේ නැහැ. අපායයි දෙකින් සැකයක් තියෙන බුදුරජාණන් වහන්සේට මෙහිදී. දැන් බුදුරජාණන් වහන්සේ කියන මහානාම බය වෙන්න එපා මහානාම බය වෙන්න එපා ඔබට කවදාත් එහෙම වෙන්නේ නැහැ. ගැඹුරු ධර්මයක් අවබෝධ කරපු ඔබට කිසිම දවසක බඳු අලාමක වරණයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා බය වෙන්න එපා. පළවෙනි දවසේ දේශනා කළා. ඊට පස්සේ ආයෙත් අර සැකයක් තියෙනවා ආයෙත් හැරයක් කරවත් නෑ කියලා. දෙවෙනි දවසේ තැදි. සාමිනි බබහාන්තිලා කියන මේ තියෙන චිත්ත ප්‍රහාදේ. මෙතනින් ගියාට පස්සේ මට නෑ අර විදිහම උත්තරේ ආයි ප්‍රශ්නේ කියන. මට ඒ විලාස නැහැ ඉතින් මම අපායයිද කියලා. දැන් බුදු දේශනාවේ ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ ජීවකේ දේශනාවේ ධර්මයේ හැලලා ධායිසක් කළේ නැද්ද? දෙවෙනි සැරේ ඇලි කිව්වේ. දෙවෙනි සැරේ බුදුරජාණන් වහන්සේ කියලා මහා නාම බය වෙන්න එපා බය වෙන්න එපා. ඔබට කවදාවත් අලාමක මරණය සිද්ධ වෙන්නේ නැහැ. දීර්ඝ කාලයක් බුදුන් කෙරෙහි දහම් කෙරෙහි සංඝ කෙරෙහි පැහැදිච්ච ඔබට එහෙම එකක් වෙන්නේ නැහැ. ඒ ගැන සැබෑ සැක හිතන්න එපා. ඒක අහලා දුන්නේ දහසේ කියලා දැන් ආයිෂ හැකියි. ආවිනේ මට ආයිත් මෙහෙම හිතේ. දවස් දෙකක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමුඛයෙන් බුද්ධ ධර්මයේ මහල. ධම්මේකංක තියලා තිබුණා නේද? ඒක ධම්මේකංක තියෙනවා. ආයිෂ හැකියි. මට මෙහෙම සැක හිතෙනවා කි. මහා නාම අර පේන සල්ගස් දෙකල මම කිව්වනම් ධර්මාභි සමීලවල කියලා. ඔය සල්ගස් දෙක සියක් අවුරුද්ද නිරුපත් කර ජීවත් වෙන මිනිස්සු කියන එක මොනවද කියන්නේ? ඔබ බයෙන් ඉපා ඔබ අපාය යන්නේ. තුන්වෙනි වතාව විවාහ ඉස්සරහ. දැන් මෙතන වහන කොච්චර වෙනසක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ කිරි සැක නැහැ කිව්වා. දැන් බුදුරජාණන් වහන්සේම දේශනා කළා මහා නාම භාවයෙන් දෙපාව අපාය යන්නේ නැහැ කියලා. ආයතන කයිද කියලා මට සැකයි කියනවා. එහෙනම් බුදුන් කිරි ඉස්සාසි තිබිලා නැහැ. කිව්ව ධර්මයක් දේශනා කළා. ඔබ යන්නේ නැහැ. මේ ධර්මාවබෝධය කරපු ඔබ අපාගත වෙන්නේ නැහැ කියලා දේශනා කළා ධර්මයක් ඇහුවා. ඒ ධර්මයේ විශ්වාස කරන ආයතනයක් ඉන්න කියලා මට ආයිෂා කයි කියනවා. එහෙනම් මොකද බුද්ධියක අංකති මොකද ධම්මේ අංකති? බුදුන් කිරි සැක නැහැ, දහම් කිරි සැක නැහැ කියන එක මොකද ඒක? මහානායක වරය කරලා දිනවා. සෝවාන් කියලා දිනවා. එහෙනම් විදිකිච්ඡා මොනවද? සංඛා කියන වචනේ ගන්නවා, විදිකිච්ඡා කියන වචනේ ගන්නවා. එතන මොකද ඉතින් කියන්නේ? එහෙනම් එයාගේ මෙහෙම ඇහුවා ළඟේ වෙලා. ඔබට මේ ලෝකේ අනිත්‍යයි කියන එක, දුක්ඛයි කියන එක, අනාත්මයි කියන එක ගැන සැකද කියන එක නෝ කියයි. නෑ ස්වාමී මං කොහොම තියා මට කොච්චර තරහව. අනිත්‍යදේ අනිත්‍යයි කියන එක මට විශ්වාසයි. අනිත්‍යදේ දුක දෙනවා කියන එකත් මට විශ්වාසයි. ඒක කිසිම සැකයක් නෑ. අනිත්‍යයි දුක්ඛයි නිසා කවදාවත් ඔයාලට හරියක් නාහම් වෙන්නේ නැහැ. ඒක ගැනම විශ්වාසය අවිශ්වාසයි. අන්න ඒක නම් කැලින් නෑ කවදාවත්. ඔන්නෝක දැකේ මොකෙන්ද? මම කිව්වට නෑ ස්වාමී ඇත්ත කියලා වැටහිච්ච ඉන්න මොකේද වැටහුනේ? බුද්ධිය. දැන් බුද්ධිය ගැන හැකද? දැන් ඉන්නේ ආය ධර්මයේද හැකද? හොඳයි ඔය හැකේ අත්තරුනා. ඔය ධර්මයේ ගැන හැකත් අත්තරුනා. අනිච්චදේ අනිච්චයි, දුක්ඛදේ දුක්ඛයි, අනත්තදේ අනත්තා කියලා වටහා ගන්න ඇයි ඉන්න බැයි? ඇයි තමයි මනස වැටහිලා තියෙන එක කරා මට්ටම. ඒක අත්දැකීම වල්ලාගත් තියෙනවා. එහෙනම් මේක පූර්ණ විචාය ලෝකේ නැද්ද? මට ඒ ගැන හැකයක් නැහැ. පූර්ණ කරපුවා ඉන්න මන්ට ටිකයි පූර්ණ කරගෙන මට වැටහෙනවා. වලල් වහන්නේ මේ තවදුර වැටෙන බවක් පේනවා. එහෙනම් බැලුවා ඉන්න බව ප්‍රංශ හැකයක් නැහැ. සංගය ගැන හැකයක් නැහැ. ඔන්න ඔතින් සැක නැති වුණා. මේ ලෝකේ සියලු දහම් ගැන සැක නැති වුණත් නෙමෙයි. අන්න ඉතනයි තියෙන්නේ. එහා විදිකිච්ඡා කියන්නේ මොකද්ද? ඔන්න ඔය කියන්නාවු දෙනයි තොර තියෙන්නේ. නිත්‍යයි දුකයි ආත්මයි කියන මේ දෘෂ්ටිය ඉන්න තාකල් පුද්ගලයා. අනිත්‍යද දුක්ඛද අනාත්මද කියන එක ගැන සැකයි. ඒ ඥානෙ නැති නිසා දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං වතුවිච්ච නැති නිසා ඔහුගේ ඥානෙ ගැන සැකයි බුද්ධ සැකේ කිව්වේ ඒක. මෙන්න මේ සැකේ තියෙන සාක්කාර විදිකිච්ඡාව තියෙන සාක්කාර ඔහුගේ මානසිකත්වයේ විකෘති වෙනවා වික්ෂිප්ත වෙනවා. මෙන්න මේ නිසා පුද්ගලයාට යථාර්ථයේ සෝලා ගැනීම හැකියාව නැති වෙනවා. එනිසා ඔහු නිත්‍යයි සුඛයි ආත්මයි කියන දෘෂ්ටිය වැඳිලා විවිධාකාර විකෘති මානසිකත්වයට පත් වෙනවාම අමතක වෙනවා. අවශ්‍ය දේ මතක් කර ගැනීමට වඩා අනවශ්‍ය දේ මනස දරාගෙන වික්ෂිප්ත වෙවි. අපි පිටික පලාමල්ලේ ඔක්කොම තියෙනවා වගේ මේ මනස ඇතුලේ ඔක්කොම දාගත්තාම එකක්වත් අවශ්‍ය දේ මතක කරගන්න නිදහස් මනසක් නැහැ. අන්නේ නිදහස් චින්තනයක් නැති නිසා ඔබ දෙන්නේ මතක නැති වෙනවා. යම් කිසි කෙනෙක් ඔන්නේ පංච නීවර දුරු කරගත්තා නම් අමතක වෙනවා කියන එකේ නෑ. ඒනම් මතක නැති නෑ විශේෂයෙන් කරන්න වෙන්නේ මොකද්ද? ලෝකේ නිත්‍යයි සුඛයි ආත්මයි කියන දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය. ඇත්ත ඇති ආකාරය බලන අනිත්‍ය දේ අනිත්‍යයි කියලා බලන්න පුළුවන් වෙන්න ඕනේ. යමක් අනිත්‍ය නම් කැමතිේ පවත්තන්න වෙයි නම් කැමතිේ පවත්තන්න කියොත් ඒකේ වේදා දුකක් විදිහට මිසක් කවදාවත් සැනසුමක් හම්බෙන්නේ නැහැ කියලා දකින්න ඕනේ. එන වේදා දුකක් නේද පවත්තා කිරියත් අන්තිමට හරයක් නැතුව වෙනති වෙනවා ඉතුරු කරපු එකක්වත් හරයක් නැහැ. එන ආත්මාදී වශයෙන් අල්ල හරයක් එකක් තිබිලා නැහැ. ඒක අනත්තයි කියලා දකින්න ඕනේ. ඔන්න ඔය ටික දකින්න පුරුදුනෝ. අසීමිත දිනුන ආශාවල් දුරු වෙලා යනවා. වැලක් නැති වන්සේ ගොඩ ගහගෙන තිබිච්ච හිත් දේවල් ඔක්කොම අහක වෙලා යනවා. මෙච්චර කල් මම අල්ලගන්න හැදී වුණාද කොරන්න හැදී වුණාද වැලක් ඇති දෙයක්ද? හිත් දේවල්නේ අල්ලගන්න හැදී කියලා යථාර්ථය දකින්නකොට. අන්නේ වැලක් නැති හැටි අත්හැරිනකොට මනස විදහා. එහෙනම් මනසට වුණා දාන්න අවශ්‍ය දේ විතරයි. එහෙනම් අපි අනවශ්‍ය දේවල් අනුනාමේ අපුරවාගෙන. ජීවිතයේ ගවල් අවසානක අවශ්‍ය දේ එකයි තියෙන්නේ. ඒ එකට ඉන්නේ අනුනාමයක් හිර කළා පොට්ට පොල් පුරලා හිර කළා වගේ තියෙන්නේ. තව එකක් කොබල වේ. එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න දකින්න. වැලක් නැති 99 බිලිල යන ක්‍රම කරමු. ඊට ප්‍රස්තාව වෙනවා ඉදිරි එකට නිදාහදී ක්‍රියාත්මක වෙයි. එන අවශ්‍ය දේ විතරක් මතකේ තියාගන්නවා අනවශ්‍ය දේ මතක කරගන්නේ නැහැ. අවශ්‍ය මොකද්ද කුමකට තියා දකින්න? හීන දහම් හීන හැදීනේ පේන පටන් ගන්නවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්නකොට. දස අකුසලේ හීන දහම් හැදීනේ දකින්න. ඒවා අහල කර ගන්න හොඳ නැහැ කියලා දකින්න. ඒ හීන දහම් අනුකූලව විදන්ලත් හොඳ නැහැ කියන්නත් හොඳ නැහැ. කරන්නත් හොඳ නෑ වැඩක් නෑ කියලා දකින්න. මධ්‍යම දහම් කියලා කොටසක් දකින්න වෙනවා. ඒ තමයි ඉදිරියට මේ ජීවිතයේ මරණකම් ගත කරන්න මොනවද අවශ්‍ය කරන්නේ. මේ අවශ්‍ය බලු බාහිර ආදී බාහිර ටික අවශ්‍ය කරන්න ආ විල මුදල් නැද්ද සැකී රක්ෂා කරන්න වෙයිද? මේ ආදී ඒ සඳහා කළ ඉදියම් කටයුතු කරසක් අද මධ්‍යම දහම්. කායික පහසු සඳහා යමක් පරිහරණය කරන්න ඕනේ නැද්ද? ඒ ටික මධ්‍යම දහම. අහක් කරලත් බැහැ. අල්ලගත්ත කෙනා නිවනුත් නෑ. නිවන් නෑ කියන එක අහක් කරන්න. ජීවිතය අවසාන වෙනකන් බාහිර වෙලක් නැති දුක හදාගෙන ඉඳින්න ඕනේ නෑ. ඒ නිසා ජීවිතයේ පැවැත්මට පමණක් සීමා කරලා ඒ ටික කරන මධ්‍යම දහම. ඒකේ අවශ්‍ය ප්‍රමාණයට දෙන අංශ අසීමිත වල ගහන්නේ නෑ. නැහ හේතු දෙමින් දරාගෙන නිතර නිතර සෑදාව කටයුතු කළ ප්‍රණීත දහම මොකද්ද? අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ලෝකේ යථාර්ථය දැකීමට යම්මගක් අනුගමනය කළ යුතුද? අන්නේ ටික කරගන්න ඕනේ මොකද ඒක තමයි විමුක්ති මාර්ගය. මොහොතක්වත් අත නොහැර ලැබිට ලැබිට හැම අවස්ථාවකම ඉසුරු දෙමින් පිළිගන්න කරන්න ඕනේ ටික දැන ප්‍රණීත දහම දකින ප්‍රණීත දහම ඇති. නැහ මෙන්න මේ ටික දැකහ ප්‍රණීත දහම විතරයි හේතු දෙමින් දරාගෙන හිතල භාවිතා කරන්න. ඒක ඕක තමයි දැන් ඉඳ තියෙන්නේ. නැහ ඔකේ 99ක් මනස වහලා තියෙන්නේ මොකද? 95ක් විතර වහලා තියෙන්නේ. අර හීන දහම් මොකද? ඒ පැත්තරම මනස ඉඳලා තියෙන්නේ. හීන දහම් තමයි දස අකුසල් පැත්තරයි තියෙන්නේ. පානගත සත්ව හිංසා කිරීම කෙරවීම කරන අයට අනුබල දීම කිරීම වර්ණාක්කේ පිළිබඳ සියලුම කලීතු එකක්. කාරණා හතරක් තියෙනවා. පව් පැත්ත, හීන දහම් පැත්ත. කොළමර වංචා කිරීම කෙරවීම කරන අයට අනුබල දීම කිරීම වර්ණා කිරීම කියලා හතර ආකාරයෙන් කායික මානසිකත්වයේ ක්‍රියාත්මක වීමක් වෙනවා. ඒ ක්‍රියාත්මක වීම හරිය මොකද වෙන්නේ? හීන දහම් පැත්ත. කාම විද්‍යාචාරී කිරීම කෙරවීම කරන අයට අනුබල දීම කිරීම වර්ණා කිරීම කියලා හතර කෙන බෙදලා හිටන් ක්‍රියාත්මක වෙනවා. ඒවා හීන දහම්. මුසාවාදී පිළිල මුසාවාදී කීම කිරීම කියවීම කියන අයට අනුබල දීම කිරීම වර්ණා කිරීම තවත් හීන දහම් හතරක්. විසුනා වාචා කීම කිරීම නැකීම කියවීම කියන ගනුබල දීම කිරීම වර්ණා කිරීම මේ තව හතරක් හීන දහම් හතරක් පිළිගන්නේ නැහැ. පරුෂා වාචා සංකප්පලපා හිතේව අවිජ්ජා දැඩි ලෝභය උන්ට නොවේවා මට වේවා මෙන්න මේ අදහයෙන් කටයුතු කරණේ කරවණේ කරනට අනුබල දෙන්නේ කිරීම වර්ණා කිරීම මෙන්න මේක තවත් කියන දහම් හතරක්. ව්‍යාපාද. ව්‍යාපාදී සමාතුල ක්‍රියාත්මක කිරීම. ඒවාම අනුග්‍රහ කරවීම. කරන අයට අනුබල දීම කිරීම වර්ණා කිරීම. මිත්‍යා දෘෂ්ටික වීම. මිත්‍යා දෘෂ්ටියට අන්‍යයපත් කිරීම. ඒ වගේම කරවීම. කිරීම කරවීම. මිත්‍යා දෘෂ්ටිකේට අනුබල දීම ඒක වර්ණා කිරීම. ඔන්න ඔයකින් දස අකුසලයේ 40කට බෙදෙනවා ඔය ක්‍රමයේ. 40 ආකාරයෙන් දින හීන දහම් 40ක් හැදෙනවා. ඔන්න ඔය හැදෙන හීන දහම් තේරුම් අරගෙන හීන දහම් ටික අත්හැරලා දැම්මහම 95ක් මනස නිදහස් වෙලා ඉඳේ. එන හිර වෙලා තිබිච්ච මනස හිර වෙලා තිබිච්ච යථාර්ථයේ ඉඳන මදිව තිබිච්ච එක දැන් හොඳට ඉල තියෙනවා. දැන් මධ්‍යම දහම් තියෙනවා කියන්නේ 105ක් විතර භාවිතා කරන්නේ නැහැ 104ක් විතර. ඒ හතරත් ඒකේ මධ්‍යස්ථ වෙ ඉල දෙනවා. ප්‍රණීත දහම් 101ක් තියෙනවා. හැබැයි ඒක තමයි අන්තිමට වටින්නේ. ඒක අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් විතර මෙනෙහි කරමින් යථාර්ථයේ වර්ණකොට ප්‍රණීත දහම විමුක්තියේ වර්ණකොට අන්න ඒක අවශ්‍ය කරන නිදහස ඔක්කොම ලැබිලා තියෙන්නේ වික්ෂිප්තතාවයෙන් එකක්වත් නෑ. ඇලීම වික්ෂිප්ත කළා, ගැටීම වික්ෂිප්ත කළා, මුලාව වික්ෂිප්ත කළා. ඇලීමටයි ගැටීමටයි මුලාවටයි හේතු වෙච්ච දසකුසලින් ඉවත් වෙච්ච ගම. ඒ පැත්තේ වික්ෂිප්තතාවය වෙනකොට සමාධිය ලැබිලා සමාධි හිතකින් ඉස්සෝ යථාර්ථය දකින්නට ගන්නා මධ්‍යම දහම මධ්‍ය විසින් අඳුර කරන ප්‍රණීත දහම උපරිමින් අඳුර කරනවා. මට වෙන අඳුර ගන්න එකක් නෑ ලෝකෙ. හිත විහිදලා ඉවරයි යථාර්ථය. අන්නේ ආර කිසිම අවතක වීමක් නෑ. එහෙනම් ඉස්කෝලේ යන්නේවා ඉගෙන ගන්නේවා මධ්‍යම දහම. මේ ජීවිතේ පවත්වන එක අවශ්‍ය දෙයක්. ඒ ටික කර ගන්න ඕන. හැබැයි නිවන් දකින්නේ වනේ. නිවන් දකින්නේ නැහැ කියලා එකින් පැල්ල යන්නත් බැහැ. ඒවා මේ ජීවිතයක් අවසාන කරන පවත්ත අමත අතර හැමදාම කල්ල බොල්ල දෙන්න බැහැ. අමත අතර හැමදාම තමතම බලා ගන්න බැහැ. එහෙනම් ළමයි කවදා හරි ඉගෙනගෙන දැනුවත් වෙලා සමාජයේ ජීවත් වෙන හැටි සමාජයේ කටයුතු කරන හැටි සමාජයේ ඉඳලා ඉන්නේ වැඩ පිළිවෙල හැකිය රස්සාවක් කරනවා ඒකට අවශ්‍ය කරන දේවල් ඒවා ඉගෙන ගන්න ඕනේ. අනික් අයට කරදර දෙන්න බෑ. හැබැයි ඒවා නිවන් දකින්න ඒවා නෙමෙයි. කවදා හරි මැරෙනකන් ජීවත් වෙන්න අනුන්ට අතන පහ ජීවත් වෙන්න ඕනේ ක්‍රමානුකූල. අනුන්ට මේ බරක් වෙලා ජීවත් වෙන්න හොඳ නෑ. ඒ නිසා මධ්‍යම දහමක් වශයෙන් මේක ගත යුතු කියන දෙහිර වුණා. ඒකට අප්‍රිය බවක් තියුණා. ඒ අප්‍රිය බව දුරු වෙනවා. ඒකට අවශ්‍ය කාල වේලාවක් තියෙනවා. මොකද හීන දහම් මුර්ධිච්ච 95ක් හිතේ ඉඳ ප්‍රමාණය දැන් ඉඳ තියෙන හින්දා. දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳට මතක තියෙන. හැබැයි එයා දන්නවා ඒක පළවෙනි දහම නෙමෙයි කියලා. ඒනොල අහක දාන්නේ නැහැ. අනේ මධ්‍යම දහම් ස්වභාවය. ඒ ඔය ටික දැනගෙන කටයුතු කිරීම ධර්මානුකූලව තේරුම් ගත්ත කෙනාට මේ මතක ශක්තිය වැඩෙනවා. හොඳට මතක හිටිනවා. කරන කටයුතු හරි ලස්සනට කළ හැකි. නිවැරදිව කටයුතු කරගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ කරගන්න ප්‍රඥාව දිනු කරගෙන ලෝකේ චන්දරාගයේ බැඳෙන යමත් විලං ඒකත් අත්හැරලා ගියන නිදහස් වෙනවා. හැබැයි චන්දරාගයේ නිදහස් වුණත් කරන හැස්සාවක් අවින්නේ නැහැ. සත්‍යව චන්දරාගයේ ඉන්නේ මේක ලං ජීවත් වෙන්නේ. ඡන්ද ආහාරයක් හොයාගන්න ඉන්න තැනක් ඕනේ. දෙත වේදක් ඕනේ. ඉන්න වස්ත්‍රයක් ඕනේ. තිවිපසයක් ඕනේ. ඉතින් එදිනදා ගෙදර කටයුතු කරනකොට ඒකට අවශ්‍ය කරන කලමනා ඕනේ. ඒව ලබා ගන්න ඒක කරන්න. ඒ සඳහායි කටයුතු කරා. ඒක චන්දරාගයේ කරන හරියක්. දස කුසලයේ වැස්සාම චන්දරාගයේ මුල්ලිලා තමයි. කාමච්ඡන්දයේ මුල්ලිලා තමයි දස කුසලයේ වුණේ. දසකුසල් තව ක්‍රමකින් කියන පංච නීවර කැටි කරලා කියනවා. පංච නීවර විග්‍රහ කරලා කියන දසකුසල්. දේශනාවක මෙල්ලා තියෙනවා. මේ පංච නීවරණෙන් දුරු වීම යම් විදියකින් සිද්ධ වෙනවා. දසකුසලෙන් දුරු වුණහම පංච නීවරණෙන් දුරු වීම සිද්ධ වෙනවා. පංච නීවරණ යථාර්ථයෙන් අයින් වෙලා මෙතන කරන්න ඕනේ ඇත්ත දකින්න. ඇත්ත දකින්න හරයක් තියෙනවා කියලා හිතයි මුලා දෘෂ්ටි අයින් වෙන්නේ. නිත්‍යයි සුඛයි ආත්මා කියන දෘෂ්ටි අතරින් අනිත්‍යයි දුක්ඛයි අනාත්මා කියන යථාර්ථය වළංගු. අනිත්‍ය වෙන්නේ මෙහෙමයි දුක්ඛ වෙන්නේ මෙහෙමයි අනාත්ම වෙන්නේ මෙහෙමයි නිතර නිතර සිහි කරන්නේ. අන්නේම කළවට කළ දහමග වැඩෙනවා. ඒ මූලාරම්භී භාවනාක මූලාරම්භය ලස් විදිහ කරින්න ඕනේ. ආරේ කැටියට ආරේ මාර්ගය ඔය ටික කරින්න ඕනේ. මේ මාර්ගය පූර්ණ වෙන්නේ.